මිළඟට ගරු ෆයිසර් මුස්තාපා මන්ත්‍රීතුමනි, ඔබතුමන්ට විනාඩි 14ක කාලයක් තිබෙනවා.
15ක් නේද?
14යි.
පළාත් සභාව, පළාත් පාලන සහ රාජ්‍ය පරිපාලන කාර්ක සභා අවස්ථාවේදී කතා කිරීමේ වරමට මම ස්තුතිවන්ත වෙනවා. පළාත් සභා වෑශීෂය ගැන කතා කරනකොට අපි දැනගත යුතු එක කාරණයක් තියෙනවා. අවුරුදු 11කට අපි පළාත් සභා ඡන්දය පවත්වලා නැහැ. අපි දන්නවා පළාත් සභා ක්‍රමයේ පසුබිම ඉන්දු ලංකා ගිවිසුම. එය ලංකාවේ ජනවර්ගික ප්‍රශ්නයකට විසඳුමක් හැටියට තමයි අපි ඉල්ලපු දෙයක් නෙවෙයි තමයි වුණත් අපට ඉන්දු ලංකා ගිවිසුම
පස්සේ ඔබතුමාට විනාඩි 15ක් තියෙනවා.
ගිවිසුමෙන් පස්සේ අපේ ස්වෛරභාවය රැකගෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අනුකූලව පළාත් සභා ක්‍රමය හැඳින්වුවා. පළාත් සභා ඡන්දය නොපැවීම සම්බන්ධයෙන් නොයෙක් කතා තියෙනවා. නොයෙක් රජයන් ඒ සම්බන්ධයෙන් මාව චූදිතය කරලා තියෙනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මැතිතුමාගේ කාලේ පළාත් සභා අලුත් ඡන්ද ක්‍රමයක් ගෙන පැවැත්වුවා. ඒ වගේම ඒ ක්‍රමය එතුමා පස්සේ රනිල් වික්‍රමසිංහ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, ඊට පස්සේ ආයිත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා, කිසිම ජනාධිපති කෙනෙක් පළාත් සභා ඡන්දය පැවැත්වුවේ නැහැ. දැන් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ කාලේ මං හිතන්නේ පළාත් සභා ඡන්දය පැවැත්විය යුතුයි. ඇයි අපට මේ ඡන්දය පැවැත්වීම නොහැකි වුණේ කියන එක මම මේ සභාවට කරුණු ටිකක් ඉදිරිපත් කරන්න කැමතියි. අපි දන්නවා 2017 අංක 17 දරන පළාත් සභා ඡන්ද පනත මගින් මේ රටට අලුත් ඡන්ද ක්‍රමයක් ගෙනා. නීතිපති පුතුමා කිව්වා ඒ ක්‍රමයට 3/2 අනුමැතියක් අවශ්‍යයි කියලා. දැන් ඉන්න පාර්ලිමේන්තේ හිටපු මන්ත්‍රීවරු හුඟක් දෙනෙක් ඒ ක්‍රමය අනුමත කරා. අද වත්මන් ජනාධිපතිතුමාත් ඒ ඡන්ද ක්‍රමයට ඡන්ද දුන්නේ කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරන්න කැමතියි. මේ ක්‍රමය තුලින් මොනවද බිහි වුණේ? දූෂිත මනාප ක්‍රමය නැති කරා. ඒ වගේම ගමට වග කියන මන්ත්‍රීවරයෙක් බිහි කරා. අපි දන්නවා මේ 1978 සමානුපාතික ක්‍රමයට එක්කම දූෂිත මනාප ක්‍රමයක් ලංකාවේ ඇති වුණා. සල්ලි මත යපුණු ඡන්ද ක්‍රම හේතුව දිස්ත්‍රික්ක වටේ සල්ලි බෙදලා මුදලාලිවරු පාර්ලිමේන්තුව බිහි කරා. ඒ තුළින් උගත් බුද්ධිමත් උදවියට පාර්ලිමේන්තුවට යෑමේ වරම නැති වුණා. එනිසා කතිකාවක් බිහි වුණා, මේ දූෂිත මනාප ක්‍රමය නැති කරන්න ඕනේ කියන. ඒ නිසා තමයි පළාත් සභාවේදී අද මනාප ක්‍රමයක් නැත්තේ. ඒ වගේම 50% කොට්ටාෂ, 50% සමානුපාතික ක්‍රමයට. හැබැයි මනාප නැහැ. මේ රටේ අපි දන්නවා දේශපාලන කාන්තාවන් දේශපාලනයට ඇදගන්න හුඟක් අමාරුයි. හැබැයි මේ ක්‍රමය තුලින් 125% පළාත් පාලන ඡන්ද ක්‍රමය මගේ සමය තමයි ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ. ඒ වගේම පළාත් සභාවෙත් 125% කාන්තාවන් නිශ්චිත වශයෙන් සිටිය යුතුයි. මෙම පනත යටතේ සීමා නිර්ණ කොමිටුවක් පත් කරා. ඒ කොමිටුව පත් කරේ මම නෙවෙයි, අතිගරු ජනාධිපතිතුමා. ඒ පනත අනුකූලව මගේ වගකීම ජනාධිපති විසින් පත්කර කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒකේ අනුමතය ලබා ගැනීම. එනිසා ඒ සීමා නිර්ණ කොමිටුවේ මගේ වගකීම වූයේ ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම. එය ස්වාධීන කොමිටුවක්. හුඟක් අය කියනවා එම වාර්තාව ඉදිරිපත් කරපු ඇමතිම එම වාර්තාව විරුද්ධව ඡන්දෙ දුන්නා කියලා. හැබැයි මම මේ සභාවට මතක් කරන්න කැමති, එම සීමා නිර්ණයට සහයෝගය දක්වන සියලුම කෙනෙකුට ඒකට සහයෝග අත උස්සන්න පුළුවන්. විරුද්ධ වුණා නම් ඒකට විරුද්ධත්වය ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ නිසා මන්ත්‍රීවරයෙක් හැටියට මටත් වරම තියෙනවා ඒකට එක්ක ඡන්ද දෙන්න එක්ක විරුද්ධ වෙන්න. ඒ වගේම මේ රටේ සුළු පක්ෂ සුළු ජාතීන් ආරක්ෂා කිරීමට එම සීමා නිර්ණය අනුමත වීමට 3/2ක් අවශ්‍යයි. ඒ 3/2ට පාර්ලිමේන්තුව ආපු නැති කට්ටියගේ සංඛ්‍යාවක් ඇතුළත් විය යුතුයි කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරන්න කැමතියි. ඒ නිසා ඒ අවස්ථාවේදී මම ක්‍රියා කරේ මිනිස්ටීරියල් ඇක්ට් එකක්. එක්දා ඒ සීමා නිර්ණ වාර්තාව ප්‍රතික්ෂේප වුණාට පස්සේ එම පනත ප්‍රතිපාදනය අනුව කතානායකතුමාට වගකීමක් තියෙනවා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සමාලෝචන කමිටුවක් පත්කරන්න. ඒ සමාලෝචන කමිටුව මාස 2කින් ජනාධිපතිතුමාට බාර දුන්නයින් පස්සේ එම පනත අනුව ඡන්දයක් පැවැත්වීමේ පසුබැම තියෙනවා. හැබැයි ඒ ක්‍රියාදාමය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කරෙත් නැහැ, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කරේ නැහැ, රනිල් වික්‍රමසිංහ මැතිතුමා කරේ නැහැ. දැන් අනුර කුමාර දිසානායක මැතිතුමාට තියෙන්නේ එම සමාලෝචන කොමිටුව අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වලා එම කොමිටුව කතානායකතුමාට අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සමාලෝචන කොමිටුවක් පත් කළා. එය ජනාධිපතිතුමාට බාර දීමෙන් පසුව ඡන්ද පැවැත්වීමේ පසුබිම තියෙනවා. ඒ නිසා අපට මෙම ඡන්දේ පැවැත්වීමට දැන් තියෙන්නේ සමාලෝචන කමිටුවක් පත් කළා, ප්‍රතික්ෂේප වුණ සීමා නිර්ණයන් හදලා ඉස්සරහට යන එක මිසක් පස්සට යන එක නෙවෙයි කියන එක මේ අවස්ථාවේදී මම මතක් කරන්න කැමතියි. අපි දන්නවා මේ කොට්ටාෂ බෙදීමේදී ලොකු අඩුපාඩු තියෙනවා. ඒ අඩුපාඩු හදන්න වෙනවා. එනිසා ඒක ඒ ඒ ඒ ඒ ක්‍රියාදාමයට යා යුතුයි කියන එක මම අවස්ථාවේදී මතක් කරන්න කැමති. මාස 2ක කාර්යයක් දැන් අවුරුදු 11ක් කරන් තියෙනවා. හැම ජනාධිපතිකෙක් නොයෙක් හේතු මත ඒ ක්‍රියාදාමය කරේ නැහැ. කල්ලචාන්දාන්න අන්තිමට චූදිතය කරන්න මාව චූදිතය කරන්න තමයි හුඟක් අය ලෑස්ති වෙලා හිටියේ. මම අපි දන්නවා එම සීමා නිර්ණ කොමිටුවේ සභාපති වශයෙන් කටයුතු කරේ තවලිංග මහත්තයා. එතුමා කරු ජයසූරිය මැතිතුමාට ලිඛිතව දැනුවත් කරලා තියෙනවා මේ සීමා නිර්ණයේ අඩුපාඩු තියෙනවා, සුළු ජාතීන්ට සුළු පක්ෂවලට අවශ්‍ය අස්තිද වෙනවා. ඒ වගේම සමහර අවස්ථාවලදී සුළු ජාතික නියෝජිතයන් කලින් තිබුණු නියෝජිතයන්ට වඩා අඩු වෙන නිසා හැම දිස්ත්‍රික්කයකටම බෝනස් 5ක් දෙන්න කියන සංශෝධනයක් ගෙන යන්න කියලා. ඒ නිසා අමතුමාට මම කියනවා මේකත් බලන්න, මේ තුලින් අපට මේ සංශෝධනය කරලා අපට ඉස්සරහට යන්න පුළුවන් කියන එක තමයි මගේ විශ්වාසය. හේතුව අපට සුළු පක්ෂ ආරක්ෂා කරන්නත් ඕනේ, සුළු ජාතීන් ආරක්ෂා කරන්න. ඒ නිසා තමයි සමාලෝචන කමිටුවක් කියලා තියෙනවා. සියලුම ජාතීන් නියෝජනය වන විදියට තමයි සමාලෝචන කමිටුව පත් කරන්න ඕනේ කියලත් පනතේ ප්‍රතිපාදන අනුවල සඳහන් කළා තියෙනවා. ඒ වගේම ඇමතුමා අද ජනාධිපතිගේ බලය ක්‍රියා කරන්නේ ලේකම් හරහා. ඔබතුමාගේ බලය ක්‍රියා කරන්නේ ලේකම් හරහා. ඍජු විධායක බලයක් නැහැ. හැබැයි පළාත් පාල ආයතනවල ටෙන්න බෝඩ් වල වාඩි වෙන්නේ එක්කෝ නගරාධිපති නැත්නම් ප්‍රාදේශ සභාවේ සභාපති. ඒ නිසා මම සාලිය පීරිස් මැතිතුමා මම පත් කරා, මම කොමිටුවක් පත් කරා එතුමාගේ නිර්දේශ අනුව ඒ බලය අයින් කරන්න. ඍජු විධායක බලය පළාත් පාල ආයතනවලදී සභාපතිට හෝ නගරාධිපතිට ක්‍රියා කිරීමේ හැකියාව නැතිවන විදිය කටයුතු කරා නම් මේ රටේ අපට දූෂණය නාස්තියක අප නැති කරන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් තියෙනවා අපට අපි දැන් ඩිජිටලයිසේෂන් වලට යනවා මානුෂ හියුමන් ඉන්ටර්ෆේස් එක මං හිතන්නේ ප්ලෑන් එකක් අනුමත කරන්න පස් පර්මිට් එකක් අනුමත කරන්න ගමේ ආණ්ඩුව පළාත් පාල ආයතනයේ ඒ නිසා අපට ඩිජිටලයිසේෂන් අපට මේ පළාත් පාල ආයතනෙනි පටන් ගන්න පුළුවන් නම් අපට දූෂ්‍යයට විරුද්ධව ලොකු සටනක් ගෙනියන්න පුළුවන් කියලා කියන එක මම මේ අවස්ථාවේදී අමතුමාට මතක් කරන්න කැමතියි. තව ප්‍රශ්නයක් තියෙනවා මේ රටේ මේ බහුතර සිංහල බෞද්ධ රටක් වීදි සුලෝකයන් සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපි දන්නවා ජල බීතිකාව තුළින් නොයෙක් අය නොයෙක් ප්‍රශ්න වලට මුහුණ දෙනවා. ඔබතුමාලා මේ බජට් එකේ මිලියන 100ක් වෙන් කරලා තියෙනවා. ඒ නිසා මම ඉල්ලා හිටිනවා මේ ගැන සලකා බලන්න. ඒ වගේ එයට human solution we have to find including sterilization. ඒ නිසා මං හිතන්නේ මේ වීදි සුනකයන් මේ රටේ ලොකු සමාජ ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒකට විසඳුමක් හොය යුතුයි. හැබැයි මේ වීදි සුනකයන් මරණ එක නෙමෙයි අපි කළ යුත්තේ කියන එකත් මම මේ අවස්ථාවේදී ඔබතුමාට මතක් කරන්න කැමතියි. ඊට අමතරව රාජ්‍ය හා පළාත් සභා කළමනාකරණයේ සංගමය විසින් මට ඉදිරිපත් කළ තියෙනවා ගැටලුවක්. ඔවුන්ගේ 140ක් උපාධාරී ඉන්නවා, 160ක් ඉන්නේ උපාධාර නොවන පිරිස්. ඒගොල්ලන්ගේ වැටුප් සම්බන්ධයෙන් සහ කරිය ගයිඩන් සම්බන්ධයෙන් නොයෙකුත් ප්‍රශ්න තියෙනවා. ඒ ගැන විශේෂයෙන් මම සොයා බලන්න කිල්ලා සිටිනවා. ඒ වගේම මූලික විමර්ශන නිලධාරීන්ට ලැබෙන වරප්‍රසාද ගැන තව හොයලා බලන්න කියලා මම මේ අවස්ථාවේදී ඉල්ලා හිටිනවා. ඒ වගේම අපි මේ රටේ පළවෙනි සාන්තා නායිකය බිහි කරා කියලා අපි ආඩම්බර වෙනවා. හැබැයි ඒ ජයග්‍රහණයෙන් පස්සේ අපේ ප්‍රාදේශ සභා, පළාත් සභා, පාර්ලිමේන්තුවේ සාන්තා නියෝජනයක් නැහැ. දේශපාලන පසුබිමක් තිබෙ නැත්නම් පාර්ලිමේන්තුවට ඇතුළත් වීමේ වරම අඩුයි. හැබැයි මම විශ්වාස කරනවා මම මේ සභාව ඉදිරිපත් කරපු සංශෝධන නිසා ප්‍රාත්පාලන ආයතනයේ 125ක් කාන්තාව නියෝජනය නිසා මං හිතන්නේ කාන්තාවන් දැන් දේශපාලන භූමිකාවට ඇදිගෙන එනවා. ඒ වගේම අපි දැකලා තියෙනවා ලැජ්ජ බය නාඩිය කියන එක පිරිමි පක්ෂේම කාන්තාවට ලැජ්ජ බය නාඩිය තියෙනවා. ඒ නිසා ඉන්දියාවේ සමීක්ෂණයක් කළා තියෙනවා දූෂණය නැති පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය වැඩි කියලා. ඒ නිසා කාන්තාවන් ඉන්න නියෝජනය තියෙන පළාත් පාලන ආයතනවල දූෂණය අඩුවක් දැකලා තියෙනවා. ඒ නිසා මං හිතන්නේ දූෂණය විරුද්ධ සටනේදී අපට පුළුවන් තරම් කාන්තාවන් අපට දේශපාලන භූමිකාවට ඇතුළත් කරන්න පුළුවන් නම් අපට විශාල ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අමතුමනි අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පොලිස් හා ඉඩම් බලතල පළාත් සභාවලට දීලා තියෙනවා. හැබැයි හැම ආණ්ඩුවක්ම ඒ සම්බන්ධයෙන් හේතු දක්වලා ඒ නොදීමට හේතු ඉදිරිපත් කළා තියෙනවා. ඒ නිසා අපි රටක් හැටියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලයක් දෙනවා නම් බලය දිය යුතුයි. ඒ බලය දෙන්න නැත්නම් නිසි සංශෝධන ගෙන යුතුයි කියන එක තමයි මගේ මතය. නැත්නම් අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෞරව කරන්නේ නැහැ. අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තියලා වැඩක් නැහැ. හැම එක්කෙනාම කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පොලිස් හා ඉඩම් බලතල තියෙනවා. හැබැයි මේ හේතු නිසා අපි දෙන්නේ නැහැ කියලා. හැබැයි එම තහතුන් වල සංශෝධන 3-2 සම්මත වෙලා තියෙනවා. ඒ නිසා ඔබතුමා ඒ ගැන අවධානය යොමු කරන්න කියලා මම මේ අවස්ථාවේදී ඔබතුමාගෙන් කාර්මිකව ඉල්ලා සිටිනවා. අවසාන වශයෙන් ගරු ඇමතුමනි මේ පළාත් සභා ක්‍රමය සුදු අලියෙක්ද කියන එක අපි සොයලා බලන්න ඕනේ. අවුරුදු 11ක් දැන් පළාත් සභා නැහැ. ඒ තුලින් ජනවර්ගික ප්‍රශ්නය වැඩි වෙලා තියෙනවද? පළාත් පාලන පළාත් ඒ පළාත්වල ඌණ සංවර්ධනයක් සිදු වෙලා තියෙනවද? ඒ නිසා මේ පළාත් සභා ක්‍රමය සම්බන්ධයෙන් අපි නැවත සමාලෝචනයක් කළ යුතුයි. ඒ කියන්නේ මේ ඡන්ද කල්දාන කියන එක නෙවෙයි. ඒ ක්‍රමය සාර්ථකද කියන එක අපි සියලු දෙනා එකතු වෙලා ඒක ගැන හොයා බලන්න. හේතුව අවුරුදු 11ක් කියලා වාර දෙකක් පළාත් සභාවක
කාලය අවසන්.
පළාත් සභාවක දුර කාලය අවුරුදු 5යි. හැබැයි අපි රටක් හැටියට අවුරුදු 11ක පළාත් සභා ඡන්දයක් තියලා නැහැ. නොයේ හේතු පාවිච්චි කරනවා මාව බිලිබෝයි හැටියට පාවිච්චි කරලා මාව දානවා ඉස්සරහට ෆයිස මුස්තෆා නිසා තමයි අපිට ඡන්දෙ තියන්න බැරි වුණේ කියන එක. ඒක හරි අසාධාරණයි කියලා එක මම අවස්ථාවේ මතක් කරන්න කැමතියි. ඒ නිසා පළාත් සභා ක්‍රමය තුලින් රටේ මුදල් නාස්තියක් වෙනවද? ඒ ක්‍රමය මගේ අදහස නම් අපි පළාත් පාලන ආයතනය තව තවත් ශක්තිමත් කරන්න ඕනේ. ගමේ ආණ්ඩුව පළාත් පාලන ආයතන ඒ තුලින් අපිට සංවර්ධනයක් ඇති කරන්න. මට තව දෙයක් මතක් කරන්න කැමතියි. අපි දැන් පළාත් සභා ක්‍රමය තුලින් මහාණ්ඩුවේ පාසල් පළාත් සභා පාසල් කියනවා. මහාණ්ඩුවේ රෝහල් පළාත් සභා. ඒ නිසා සෑම විටකම පළාත් සභා පාසලක් හෝ පළාත් සභා රෝහලකට ලැබෙන්නේ කුඩාම සැලකිලි. ඒ නිසා අපි මේ බෙදීම තුලින් නිසි සංවර්ධනයක් ලබා ගන්න බෑ කියන එකත් මම මේ අවස්ථාවේදී මතක් කරලා මට දුන්න අවස්ථාව ගැන මම ස්තුතිවන්ත වෙනවා.
ස්තුති කරමු අන්තිතුමනි.